ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
පවතින කොරෝනා සීමා සහ ලොක්ඩවුන් තත්ත්වය බොහෝ දෙනෙකුගේ සෞඛ්‍ය පිරිහීමට මේ විදි හේතු වෙලා තියෙනවා. මෙහෙ බොහෝ පිරිසකට මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් වෙලා. අද දවසේදී අපි සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික වැඩිහිටියන් හෝ දරු මුණුපුරන් සමගින් කල්ගත කිරීමට తాවකාලික ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින වැඩිහිටි දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවේදී මේ දිනවල පවතින ලොක්ඩවුන් තත්ත්වය තුළ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්නේ කෙසේද යන කාරණාව සම්බන්ධයෙන් මේ සඳහා පිට සමග අද දවසේදී සම්බන්ධ වෙලා ඉන්නවා මෙල්බර්න්හි වෛද්‍ය චන්න වීරසේකර මහත්මයා. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්න වෛද්‍යතුමනි අපගේ SBS සිංහල සේවය වෙත.
ආයුබෝවන් නිපුණ.
ඔව් වෛද්‍යතුමනි, අපි කැමති ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න දැන් පවතින ලොක්ඩවුන් කාල සීමාව තුළ ශරීර සෞඛ්‍ය පිළිබඳව කොයි ආකාරයෙන් වැඩිහිටියන් සිය අවධානය යොමු කළ යුතු වෙනවද?
ඇත්තරම මේක ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. මොකද අපි කවුරුත් නොහිතූ විදිහට මේ ලොක්ඩවුන් එක ඇදී මාස ගණන් යනවා. මාසයක් දෙකක් තම පවුලේ හිත මිතුරන් සමග මෙහි වාසය කිරීමට පැමිණ සිටින අපේ වැඩිහිටියන්ට තමයි වැඩිපුරම බලපාලා තියෙන්නේ. ඔබ ඇසුව ප්‍රශ්නය මට ඉතාම සරලව උත්තර දෙන්නත් පුළුවන්. හැබැයි පුද්ගලානුබද්ධව ගත්තොත් එක් එක් පුද්ගලයාගේ තියෙන තත්ත්ව බැලුවොත් ඒක ඉතාම ගැඹුරින් විග්‍රහ කරන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් කිව්වොත් සරල වශයෙන් තමන්ගේ ශරීර සෞඛ්‍යයක් මානසික සෞඛ්‍යයක් යහපත් මට්ටමින් පවත්වා ගන්න ඕනේ තියෙන කටුක ලොක්ඩවුන් එක මැදියේ. අපි වැඩිහිටියන් වශයෙන් ගත්තොත් බොහෝ විට බොහෝ අයට යම් හෝ රෝගී තත්ත්වයක් තියෙනවා. අපි මේ රෝගී තත්ත්වයක් එක්ක ජීවත් වෙනවා නම් මේ ලොක්ඩවුන් කාල සීමාව තුළ මම විශේෂයෙන්ම කියනවා යහපත් ජීවන රටා පවත්වා ගන්න ඕනේ කියලා. ලොක්ඩවුන් එක කියලා හරි තමන්ට ලංකාවට යන්න අපහසුතා තියෙනවා කියලා හරි නැත්නම් පවුලේ අයට තියෙන අපහසුතා ගැන බලබල හරි ඒ විදිහටම හිටියෝ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය අමතක කරලා unwanted අනවශ්‍ය අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා ගොඩක් වෙලාවට. යහපත් ආහාර රටා පවත්වා ගන්න ඕනේ, හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ, restriction වලට අමනත වී තමන්ට දවසේ ගැලපෙන ප්‍රමාණයක් exercise වල යෙදෙන්න ඕනේ. ඒ වගේම තමන් මොකක් හරි රෝගයකට පීඩා විඳිනවා නම් નિયમિત ප්‍රතිකාර ගන්න ඕනේ. ශීත ඍතුවේ සිසිර ඍතුවේ හරි නිතරම තියෙන රෝගාබාධ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. තමන්ගේ බර, රුධිර පීඩනය, ඒ වගේම තියෙන සීනි මට්ටම නිතරම ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ කියන එක තමයි මට විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ දවස්වල මෙහි ඉන්න වැඩිහිටියන් වෙනුවෙන්.
වෛද්‍යතුමනි, දැන් ඔබ කතාබහේදී අපිට සඳහන් කරා දැන් වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සම්පන්න දිවි පැවැතක් පවත්වා ගැනීම ආහාර සහ නිින්ද වැදගත් වෙනවා කියලා. අපි කැමති මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ඔබතුමාගෙන් දැනගන්න.
ඔවුනම ගොඩක් වෙලාවට මම විශ්වාස කරනවා මෙහෙට ඇවිල්ලා තියෙන ශ්‍රී ලංකා ප්‍රජාවත් එක්ක ඉන්නකොට ගොඩක් වෙලාවට ශ්‍රී ලාංකිකයන්ට හුරු ආහාර තමයි මෙහෙ වුණත් භාවිතා වෙන්නේ. බටහිර සංස්කෘතියට අදාළ ආහාර වුණත් භාවිතා වෙනවා නෑ කියන්න බෑ. බොහෝ විට ආහාර ගැන සැලකිලිමත් වෙද්දී ඔබට හුරු නැති ආහාරට ගැනීමට සිදුවෙනවා නම් ටිකක් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අධික සීනි සහිත ආහාර, අධික තෙල් සහිත ආහාර සහ මස් වර්ග භාවිතා කිරීමේදී ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද තමන්ගේ බර නොසිතූ විරු ලෙස වැඩි වෙන්න පුළුවන්. තමන්ගේ ඇඟේ තියෙන රුධිර සීනි මට්ටම නොසිතූ විරු ලෙස වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කොලෙස්ටරෝල් මේදය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් එකපාරටම කවුරුවත් අසනීප වෙන්නේ නැහැ. නමුත් යම් කෙනෙකුට කලින් ඉඳන් තිබ්බන ටික ටික හරි ඒක ඉතාම උග්‍ර මට්ටමකට ඇවිල්ලා දැඩි අර්බුදකාරී මට්ටමකට පත් වෙන්න පුළුවන්. ආහාර ගැන සැලකිලිමත් වෙලා ඒක අනුභව කරන්නත් ඕන. ඒ වගේම ආහාර නොගෙන ඉන්න ප්‍රශ්නිකුත් තියෙනවා. සමහර අය يعني નિયમિત ප්‍රමාණයට નિયમિત වෙලාවට ආහාර ගැනීම අමතක කරලා තියෙනවා. සමහර අපි දැකලා තියෙනවා. ඒ වගේ නම් සීනි මට්ටම අඩු වෙලා වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේ වෙනම ගෑස්ට්‍රයිටිස් වගේ කියන්නේ ආමාශයගත රෝග වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වැඩිහිටියන් මලබද්ධයට මුහුණ දෙනවා මෙහි ඇවිත් ටික කාලයක් ඉන්නකොට. වෙනස් වන ආහාර වර්ග වගේම ආහාර රටා නිසා. ඒකින්ද ඒ ගැන පොඩි අවධානයක ඉන්න ඕනේ. කෙටියෙන් කියනවා නම් මලබද්ධය වගේ ප්‍රශ්නයක් ආවොත් බොහෝ විට වැඩිපුර පළතුරු වර්ග ආහාරයට ගැනීම නැත්නම් ෆයිබර් වැඩි තියෙන ආහාර අනුභවයට ගැනීම සහ වතුර වැඩිපුර පාලනය කිරීම ඒ වගේ දේවල් ඉතාම ලේසියෙන් මගහැරගන්න පුළුවන්. ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තමයි නිින්ද. දැන් අපි කවුරුත් දන්නා නිපුණ වැටිහිටි වයස් වලට එනකොට කොහොමත් නිින්ද අඩු වෙනවා. හැබැයි දැන් මේ වගේ වෙලාවක නොසිතුරු විරු වෙලාවට ඇවිල්ලා මෙහි හිර වෙලා ඉන්නකොට වෙන වෙන ප්‍රශ්න තියෙනවා. හිතේ ප්‍රශ්න ඒ වගේ. ඒත් කොටත් නිින්ද තවත් අඩු වෙන්න පුළුවන්. හරිම නිින්දක් නැති වුනහම අනිත් දවසේ ඇඟට අමාරු ගති වෙන වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට අපි කියන්නේ කොහොමත් සාමාන්‍ය මිනිසෙකුට පැය 6ක් 8ක් අතර සුව නිින්දක් අවශ්‍යයි. යම් කෙනෙකුට තේරෙනවා නම් තමන්ට හරියම නිින්දක් නැහැ කියලා මුලින්ම කරන්න පුළුවන් පොඩි පොඩි ජීවන රටා වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ නිින්දට යන වෙලාව ඒක ෆික්ස් ටයිම් එකක් හදාගන්න ඕනේ. ඒ වගේම නිින්දට කලින් බර ආහාර ගැනීමෙන් වළකින්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ පැයකට දෙකකට කලින් රාත්‍රී ආහාරය ගන්න කියලා. දවසේ පොඩි ව්‍යායාමයක යෙදෙන්න ඕනේ. දැඩි ව්‍යායාම බෙහෙස කර එක නෙවෙයි පොඩි ව්‍යායාමක ඉදහම ඇඟටත් හොඳයි හොඳට නිින්දත් යනවා. ඒ වගේම අනිවාර්යෙන් කරන්න ඕනේ ස්ක්‍රීන් ටයිම් එක නැති කරන්න ඕනේ. ඒ කියන්නේ නිින්දට පෙර ටීවී බලන එක නැත්තම් ෆෝන් හරි කම්පියුටර්ස් හරි පාවිච්චි කරන එක නවත්වන්න ඕනේ. ඒ කියන්නේ නිින්දට පෙර. මොකද ඒකෙන් තියෙන අර බ්ලූ ලයිට් එක නිල් එළිය නිින්දට බාධා කරනවා කියලා ඒක බොහොම ප්‍රබල විදිහට ඔප්පු වෙලා තියෙනවා. නිින්දට යන්නේ නිදා ගන්න. ඒ කියන්නේ පොත් කියවන්න හරි පත්තර බලන්න හරි වෙන වෙන දේවල් කතා කර කර හරි ඉඳ නෙවෙයි යන්නේ. ඒක ඒ යම් පුද්ගලයා දැනගන්න ඕනේ හිතට කාවද්ද ගන්න ඕනේ අම්මම නිින්ද ඇඳට යන්නේ නිදා ගන්න කියලා. මේ ඒ වගේ සුළු සුළු දේවල් කරපුවම සමහරට ගොඩක් නිින්ද යනවා. ඒ වගේම අපිට ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ අමුතු දෙයක් නෙවෙයි අර භාවනා කිරීම මෙඩිටේට් කිරීම. ඒ වගේ දෙයක් කරපුවම ගොඩක් වෙලාවට නිින්දට ඒක හේතු උපකාර වෙනවා. මේ වගේ දේවල් කරලා නිින්ද යන්නේ නැත්තම් සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් අර ඕවර් ද කවුන්ටර් මෙඩිකේෂන් තියෙනවා. ඕම නෑම ෆාර්මසියකට ගිහම නිකන් නිින්දට ප්‍රහල් වන නිින්ද උපකාරී වෙන දේවල් ගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට මේ ඖෂධ නෙමෙයි. සාමාන්‍යික හර්බල් හරි ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි ඌවා ඉතින් අර ෆාම්සිස්ට් එක කතා බහ කරලා මේක සුදුසු කියලා බලලා ඌව ට්‍රයි කරන්න පුළුවන්. බැරිම වුණොත් ඉතින් ඒ අදාළ වැඩිහිටි පුද්ගලයා සාමාන්‍යයෙන් ඉතින් ගෙදර ආයතන කතා කරලා අදාළ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා තමන්ගේ ප්‍රශ්න කතා කරපුවාම උපකාරයක් ලබා ගන්න පුළුවන්. මේට අමතරව නිපුණ මේ ඔන්ලයින් ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් එක ආශ්‍රිතව ගොඩක් දේවල් තියෙනවා නින්දට උපකාරී වෙන ඔන්ලයින් මැටීරියල්ස්. ඒක එක සින්දු වෙන්න පුළුවන්, මියුසික් වෙන්න පුළුවන්, නැත්නම් ඒක නින්ද කොහොමද කරන්නේ කියලා හරියට නින්දට යන්නේ කොහොමද කියන එක විග්‍රහ කරන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් බලලත් මේ යම් කෙනෙකුට පොඩි පොඩි මේ උපකාර ලබා ගන්න පුළුවන්.
මේ පවතින ලොක්ඩවුන් තත්ත්වයත් එක්ක බොහෝ දෙනෙකුට නිවසින් පිටතට යෑමේ හැකියාවක් හිමිවන්නේ නැහැ. ඉතින් මොවුන්ට ශරීර සෞඛ්‍ය සඳහාත් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඉතින් මොවුන් මේ වැනි අවස්ථාවකදී මොන ආකාරයේ ක්‍රියාකලාපයක්ද අනුගමනය කළ යුතුවන්නේ?
ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ව්‍යායාම කරන්නේ ඇයි කියලා ඇහුවොත් ඕනෑම එක්කෙනෙක් දෙන උත්තරය තමයි තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳට පවත්වා ගැනීම කියලා. දැන් මම ආපු එක පොඩ්ඩක් ආපු ස්ට්‍රෙස් කරොත් ව්‍යායාම මගින් තමන්ගේ බර පාලනය වෙනවා. බර පාලනය වීම මගින් ඇඟේ තියෙන සීනි මට්ටම නැත්නම් කොලෙස්ටරෝල් මට්ටම වගේ දේවල් පාලනය වෙනවා. බර අඩු වෙනකොට ඒ වගේම හෘද වස්තුව හොඳට ලේ ගමනාගමනය වැඩි වෙනවා. ඇඟේ තියෙන එන්ඩියුරන්ස් ඒ කියන්නේ තියෙන දරා ගැනීම හැකියාව වැඩි වෙනවා. ඒ වගේම මානසික මට්ටමත් හොඳ අතකට පත් වෙනවා. හැබැයි දැන් මේ දවස්වල තියෙන මෙල්බන් නගරය වගේ තියෙන එක පැයක් ඇතුළත ගෙදරින් කිලෝමීටර් 5ක් ඇතුළත යම් කෙනෙකුට එක්සර්සයිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ පැයක් සමනේ දුවනවා නම් දුවන්න පුළුවන්, මොකක් හරි කරන්න පුළුවන්. හැබැයි තවත් එක් අයෙක් සමග පමණක්. සාමාන්‍ය වැඩි හිටියන්ට අපි කියන්නේ මේ රෙකමෙන්ඩේෂන් තමයි සතියකට පැය දෙකමාරක්වත් අඩුම ගාමනේ ව්‍යායාමයක ඉඳෙන්න ඕනේ. ඒකට සතියකට පැය දෙකමාරක් කියන්නේ දවසකට විනාඩි 30ක්. ඒකට යම් කෙනෙකුට පැයක් කරන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ දෙයක්. හැබැයි අනික් රෙස්ට්‍රික්ෂන් එක තමයි මුහුණු ආවරණය පාවිච්චි කරන්න ඕනේ. යම් කෙනෙක් හෙමින් ඇවිදිනවා නම් මුහුණු ආවරණයක් පාවිච්චි කරලා යුතුයි. හැබැයි යම් කෙනෙක් ටිකක් වේගෙන් දුවනවා නම් හරි ටිකක් වේගෙන් හුස්ම ගන්න වෙන තරමට එක්සර්සයිස් කරනවා නම් එයාට ඒ මුහුණු ආවරණය ඉවත් කරලා ඒක කරන්න පුළුවන්. හැබැයි තියෙන නීති රීති වලට අනුකූල වෙන්න ඕනේ. නිවසින් යම් කෙනෙකුට එළියට යන්න බයක් හරි සංකාවක් හරි තියෙනවා නම් නිවසේ ඇතුළත කරන එක්සර්සයිස් කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවටදී එක්සර්සයිස් මැෂින් එකක් හරි ට්‍රෙඩ්මිල් එකක් හරි තියෙනවා නම් තමයි ගොඩක් හොඳ වෙන්නේ. එක්සර්සයිස් එක කියන්නේ තමන්ගේ හાર્ට් රේට් එක යම් තරමකටවත් වැඩි වෙන්න ඕනේ. සාමාන්‍ය ඇවිසිඩි එකක් ගත්තොත් ඉතින් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙක් ගත්තොත් අපි හાર્ට් රේට් එක සාමාන්‍ය අපි බලාපොරොත්තු වෙන්නේ විනාඩියකට 60ක් 80ක් අතර වගේ තියෙන ප්‍රමාණයක් තියෙයි කියලා. හරියට එක්සර්සයිස් එකක් කරනවා නම් සාමාන්‍ය ඕක 120ක් විතරවත් යනවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් තමයි ඕක කරන්න ඕනේ.
වෛද්‍යතුමනි, දැන් මේ ජීවත් වෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් සහ తాවකාලිකව පැමිණ සිටින වැඩිහිටියන් බොහෝමයකට කර්කරෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආතරයිටිස් වැනි දීර්ඝකාලීනව ශරීර සෞඛ්‍යයට බලපාන රෝග තත්ත්වයන් වලින් පීඩා විඳිනවා. ඉතින් එවැනි රෝග පවතින පිරිස් මේ ලොක්ඩවුන් කාල සීමාව තුළදී කොයිතරම් දුරකට අවධානයෙන් සිටිය යුතුයි කියලාද ඔබතුමා කියන්නේ?
ඕනිපුන මේක ශ්‍රී ලාංකික වැඩිහිටියන් මේ දවස්වල මුහුණ දෙන ප්‍රශ්නයක්. අපේ ගොඩක් අම්මලා තාත්තලා ඉන්නේ, කියන්නේ මාසෙකට මාස දෙකකට මෙහෙන්ට ප්ලෑන් කරපු අය සාමාන්‍යයෙන් ඉන්නේ. තමන්ගේ ලංකාවේ වෛද්‍යවරයා මුණ ගැහිලා මාස දෙකකට හරියන්ට බෙහෙත් එහෙම අරගෙන තමයි මෙහෙ ඉන්නේ. හැබැයි දැන් අවාසනාවන්ත ලෙස එහෙම මාසෙකට දෙකකට ආපු කට්ටිය සමහරවල් මෙහි මාස 5-6 දැන් හිර වෙලා ඉන්නවා. බොහෝ අය තමන්ගේ නාපු බෙහෙත් ඉවර වෙලා අලුතෙන් බෙහෙත් ගන්න විදිහක් නැතුව ඒ වගේ ප්‍රශ්න වලට මුණ දෙලා තියෙනවා. දැන් ඉන්නේ මේක ඇවිල්ලා ඉන්න ඒ වැඩිහිටියන්ට වගේම ඒ අය රැක බලා ගන්න ඒ අදාළ දරුවන් හා මුණුපුරන් හරි ඒ නෑදෑයන්ටත් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මෙහෙට එද්දී ගොඩක් අය ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් ගන්නවා. නැත්තම් මේ ආවට පස්සේ මොකක් හරි මේ ප්‍රයිවට් ඉන්ෂුරන්ස් එකක් ලබා ගන්නවා මාසෙකට හෝ කාර්තුවකට යම් ගාණක් ගෙවලා. ඒ වගේම සමහර කට්ටිය ඉන්නවා මෙහි PR කියන කට්ටිය. ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ස්. ඒ ඇයිද මෙඩිකෙයා මෙහි තියෙන රජයෙන් දෙන ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. මෙඩිකෙයක තියෙනවා නම් අප ඕන කෙනෙකුට ගිහිල්ලා වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ගේ තියෙන බෙහෙත් ඉවරයි නම් ඒ බෙහෙත් අරගෙන හරි නැත්තම් තවන්ට අලුත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඒක විස්තර කරලා ඒ අදාළ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මේක අදාළ වෙනවා යම් කෙනෙකුට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම්. මොකද ඉන්ෂුරන්ස් එකෙන් ඒක කවර් කරනවා. මේ කිසිම එකක් නැති අයට පුළුවන් හැකියාව තියෙනවා නම් පෞද්ගලික ලෙඩෙක් විදිහට ගිහිල්ලා අදාළ වෛද්‍යවරයා මුණ ගැහිලා තමන්ට අදාළ ප්‍රශ්නේ විසඳ ගන්න. බොහෝ විට මේක බලපාන්නේ බෙහෙත් වලට. මොකද ගොඩක් වෙලාවට බෙහෙත් ඉවර වෙලා තියෙන්නේ. ඒතකොට සමහර කට්ටියට ගොඩක් වෙලාවට මෙහෙ නැය තමන් අරන් එන බෙහෙත් පෙන්නලා ගන්න පුළුවන්. ඉන්නේ අදාළ වෛද්‍යරයාට තමන්ගේ ප්‍රශ්නේ කියලා මේ බෙහෙත් තමයි මං ගන්න කියලා එව පෙන්නලා අලුතෙන් බෙහෙත් ලියව ගන්න පුළුවන්. නැත්නම් සමහර ලාවට තියෙනවා ඊ ප්‍රෙස්ක්‍රිප්ෂන් කියලා. මම දැකලා තියෙනවා සමහර ලෙඩ ලංකාවේ ඉන්න වෛද්‍යරයාට කතා කරලා ඊමේල් මාර්ගයෙන් ඔය ඉන්ටර්නෙට් මාර්ගයෙන් අදාළ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක මෙහෙට ගෙන්නගෙන ඒ බෙහෙත් අපව ගන්නවා. ඒකට එහෙම ෆැසිලිටීස් තියෙනවා. ඒව ගැන දැනුවත් වෙන්න තමයි ඕනේ. දීර්ඝකාලීන රෝග තියෙන කට්ටියට යම් හේකින් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න සිදු වුණා කියලා හිතමුකෝ. ඒකට සමහර කට්ටියට ප්‍රශ්නයක් තමයි කොහොමද මම මේක විස්තර කරන්නේ? මට හරියට ඉංග්‍රීසි බෑ. මං හරියට මේ වචන දන්නේ නැහැ. මං කොහොමද කියන්නේ කියලා. එතකොට ඒ වැඩිහිටියන්ට පුළුවන් ඒ කන්සල්ටේෂන් එක මේ බුක් කරනවා. ඒ අදාළ ක්ලිනික් එකට ගියන්න මම කතා කරන්නේ සිංහල මට පරිවර්තකයෙක් අවශ්‍යයි කියලා. එතකොට ආන්ඩ්වේ සපේනවා පරිවර්තන සේවය. එතකොට ඔයාට අර අදාළ තියෙන අපහසුතාවත් මග අරගන්න පුළුවන්. කෙටියෙන් කියනවා නම් තමන්ගේ දීර්ඝකාලීන නිදන්ගත රෝගයක් තියෙනවා නම් ඒක ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මොකක් ගොඩක් වෙලාවට පවුලේ අයට කරදරයක් මේක. නැත්නම් මගේ ළමයිට කරදරයක් කියලා ඒක ඔසලකා හැරියොත් ඊට වඩා ලොකු අමාරුවකින් ඔයා නවතින්න පුළුවන්.
වෛද්‍යතුමනි, අපි කැමති ඔබතුමාගෙන් අවසාන වශයෙන් දැනගන්න දැන් මේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සුවිශේෂී කාරණාවක් වෙනවා. ඉතින් මේ කාල සීමාව තුළදී තමන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට වැඩිහිටියන් කුමක්ද කළ යුතු වන්නේ?
ඔව් නිකුණ, ඒකත් ඉතාම කාලෝචිතයි. ගොඩක් වෙලාවට අපි අන්ඩර් ඩයග්නෝස් කරනවා. ඒ කියන්නේ හරියටම හොයාගන්න. ඒ වගේම වැඩිහිටියනුත් ගොඩක් වෙලාවට අනවබෝධයකින් ඉන්නවා තමන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය මත. ගොඩක් වෙලාවට තියෙන්නේ ස්ට්‍රෙස්, ඒ කියන්නේ ආතතිය කියනවා. ඊළඟට තියෙන්න පුළුවන් කාංසාව, ඒ කියන්නේ ඇන්සයිටි කියන එක. ඒ වගේම අන්තිමට තියෙන්න පුළුවන් විෂාදය, ඒ කියන්නේ අපි ඩිප්‍රෙෂන් කියනවා. මේවා ඔක්කොම මානසික තත්ත්ව. මේවා හොඳ කරන්න පුළුවන්. මේවා හරියට හඳුනාගත්තොත් මානසික සෞඛ්‍ය ඉතාම හොඳ මට්ටමකට ගේන්න පුළුවන්. ගොඩක් ආපු කට්ටියගේ මෙහෙ ලංකාවේ ගෙවල් දොරවල් තියෙනවා, බග්කීම් තියෙනවා, ඌව කාට හරි බාර දීලා ආවේ නැත්නම් රෝග තියෙනවා, නැත්නම් වෙන වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් ඌව ගැන හිත හිතා තමයි වැඩි කියන්නේ මේ දවස්වල ඉන්නේ. ඒ වුණත් එයාලා ගොඩක් වෙලාවට ඒක එළියට දෙන්න කැමති නැහැ. මොකද එයාලා දකිනවා අනිත් අය තින්නේ ඒ වගේම ප්‍රශ්නයක කියලා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණා කරලා තමන් රැක බලා ගන්න උදවියට කියන්න, මෙහෙම මට ප්‍රශ්නයක් තියෙනවා, මට පොඩ්ඩක් නිින්ද යන්නේ, මට කණ්ඩ පොඩ්ඩක් අපිරියයි, මගේ ඇඟට හරියට පණ නැහැ, ඒ වගේ කිව්වොත් අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තව ටිකක් විග්‍රහ කරලා බලනකොට මේක ඇත්තටම මානසික සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් කියලා හිතාගන්න පුළුවන්. මොකද සිම්ටම්ස් එකකින් ලැබෙන්නේ යම් කෙනෙක් විෂාදයෙන් හරි ආතතියෙන් හරි ඉන්නවා නම් ඒක සාමාන්‍යයෙන් අනික් ශාරීරික සෞඛ්‍ය ප්‍රශ්න විදිහට එළිදැක් වෙනවා. ඒ කියන්නේ යම් කෙනෙකුට නිින්දයක් නැහැ, යම් කෙනෙකුට කණ්ඩ පිරියක් නැහැ, යම් කෙනෙක් නිතරම දුකෙන් ඉන්නේ, බර අඩු වෙනවා, ඒ වගේ ප්‍රශ්න තියෙනකොට ඉතින් යම් කෙනෙක් බලන්න ඕනේ මෙයාට මොකද්ද ප්‍රශ්නේ කියලා. බොහෝ විට පළවෙනිදම කරන්න පුළුවන් දේ තමයි මේක අඳුනගන්න එක. ඒ වගේම කතා බහ කරනකොට මෙව්වා අපි කියන්නේ වෙන්ටිලේට් කරනවා කියලා අදහස් හුවමාරු කරනකොට ගොඩක් වෙලාවට යම් සහනයක් ලබා ගන්න පුළුවන්. මේවට නිතරම කතා බහ කරලා අහන්න ඕන. කොහොමද අම්මේ තාත්තේ කොහොමද ඔයාට මේ දවස්වල දැනෙන්නේ කියලා. නැත්නම් ලංකාවේ ඉන්න කට්ටියට අපිට වීඩියෝ කෝල්ස් කරන්න පුළුවන්. පොඩ්ඩක් හිත වෙන දේවල් වලට යොමු කරන්න පුළුවන්. මෙයා පොඩ්ඩක් ගාඩනින් කරන්න පුළුවන්. නැත්නම් ඇවිදින්න යන්න පුළුවන්. නැත්නම් මොකක් චිත්‍රයක් අඳින්න පුළුවන්. සංගීතය කරන සංගීතයට පොඩ්ඩක් ලැදි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් මේක අමතක කරන්න පුළුවන්. මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ සමස්තයක් වශයෙන් බොහෝ පිරිසක් මානසික රෝග වලට ගොදුරු වෙනවා. කියන්නේ රස නැතිවීම, අදෑම හැවීම, මේ කොරෝනා හින්දා ලොක්ඩවුන් වීම, ගොඩක් කට්ටිය විෂාදය, ආතතිය, කාංසාව සැහැන්න තියෙනවා. ඉතින් ගවර්න්මන්ට් එකේ කියන්නේ ආණ්ඩුවෙන් මේක අඳුනගෙන ඉතා විශාල ප්‍රමාණයක් මුදල් යොදවනවා මානසික රෝග වලට අඳුනා ගන්නත් ඒවට බෙහෙත් කරන්න. ඒක ඔබට විතරක් වෙන ප්‍රශ්න නෙවෙයි, අපි කාටත් පොදුයි. ඒක හින්දා ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා වගේ නම් කියන්න. මුලදීම අපිට මේක හඳුනාගත්තොත් පොඩි පොඩි දේවල් වලින් අපිට මේක සුව කරගන්න පුළුවන්.
ඔව්, අපි සාකච්ඡා කරමින් සිටියේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකික වැඩිහිටියන් හෝ දරු මුණුපුරන් සමගින් කරගත කිරීමට තාවකාලිකව ඔස්ට්‍රේලියාවට පැමිණි වැඩිහිටි දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පවතින ලොක්ඩවුන් කාල සීමාව තුළ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්නේ කෙසේද යන කාරණාව සම්බන්ධයෙන් මෙල්බර්න්හි වෛද්‍ය චන්න වීරසේකර මහත්මයා සමග. ඉතින් වෛද්‍යතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල සේවය ඔස්සේ මේ ආකාරයෙන් ජනතාව දැනුවත් කිරීමට අප සමග එක්වීම පිළිබඳව.
ඔවුන් ඔබට බොහොම ස්තුතියි.
මෙවැනි සාකච්ඡා තුළින් ඉදිරියේදීත් අපි ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා. අදට අප සමුගන්නවා. ඔබට සුබ දවසක්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.